ගම ඇලක්ටික් එක ගන්න කිසිම ගන්න කොට ඒකේ තියෙන බෞද්ධික தத்துவයේ වෙන දෙයක් නෑ.
දැන් මම භාවනා කළත් ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ත්‍රිලක්ෂණේ දකින්න පුළුවන් නම් හොඳයි නේ. ඒ සඳහා තමයි අපි මේ බුදු දහමේ හැටියට භාවනාවල යෙදෙන්නේ. මතක ගන්න. උස්ම දිහා බලා ඉන්නකොට මොනවාද දැනෙන්නේ? උස්ම ඉහළ යනවා දැනෙනවා. උස්ම පහළ යනවා දැනෙනවා. දෙවිට වඩා දෙයක් දැනෙන්නේ නැහැ නේ. උස්ම දිහා බලා ඉන්නකොට ඉහළ යන ගතියට අපි ආස්වාසය කියනවා. පහළ යන ගතියට ප්‍රාස්වාසය කියනවා. එතෙන් දැන් මුලින් මුලින් හිතේ ආයෙ එහෙම හිඳුනවා. එතකොට ගන්න නේ ආපහුම කර කර ගියනවා. එතකොට මම හුස්මම වරදින් නැතුව පේන ගතියකට එනවා. හැම හුස්මම මගේ නැතුව පේන ගතියකට ගන්න පුළුවන්. එතකොට රිසර්ච් එකක් එකතු වෙනවා. ආයි දිව තායි ගේන. එතකොට හුස්ම කීපයක් දිහා බලා ඉන්න පුළුවන්. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ අනිත්‍ය මෙනෙහි කරන්න. අනිත්‍ය සංඥාව වඩන්න. මොකද්ද අනිත්‍ය කියන්නේ? ඊළඟ තමයි දැන් ප්‍රශ්නේ නේද? අපි අනිත්‍ය වඩන්න නම් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මොකද්ද අනිත්‍ය කියලා හිතන්නේ? ස්ථිර නැහැ වෙනස් වෙනවා නේද? එතකොට අපේ ශරීරය ස්ථිරද? නැහැ. වෙනස් වෙනවා. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තියෙන්නේ නේද? දැන් තියෙන හැටි නෙමෙයි තව ජීවත් වුණා තව පොඩි පහක් වෙනකොට. මේ තියෙන විදිහ නෙමෙයි එතකොට නේද? මේට වඩා වෙනස් වෙලා. කොයි වෙලාවෙද ඔබ වෙනස් වෙන්නේ? නින්ද ගියා. අපි දැන්නේ ඈ? තමම මොහොතේ නේද? ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන ගතියක් තියෙන. නේද? දැන් ආ වෙනස් වෙනවා කියලා දන්නේ නැහැ. ඇයි වෙනස් වෙනවා කියලා බලන්න. කෙනෙක්ව මොකද දන්නේ නැති පොඩි ළමෙක්ගෙන් අහුවොත් ශරීරය වෙනස් වෙනවද කියලා එයා දන්නේ නැද්ද? දන්නවා නේද? හ්ම්? එයා වෙන ආගමක යාළුවෙක්ගෙන් එහෙම අහුවොත් මුස්ලිම් කෙනෙක්ගෙන් එහෙම අහලා බලන්න අපේ වාගේ ශරීරය වෙනස් වෙන්නේ නැද්ද කියලා. මොකක් කියයි? වෙනස් වෙනවා කියයි. ඒගොල්ලෝ දන්නවා නේද? අපි වෙනස් වෙනවා කියලා බලලා මොකද්ද මේ දැනගන්න හදන්නේ? ඒකද එහෙනම් ඒක දේශනා කරන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ? කියා හොයන්න යනවා නේ. මම මොකදන්න දෙන්නේ නේද? කවුරුත් කියලා තියනවාද නිකමට මගේ ශරීරය නම් වෙනස් වෙන්නේ නැහැ කිය. හිතන්නවත් නැහැ නේද? මේ හැමෝටම තියෙන දෙයක්. ඔක දේශනා කරන්න බුදු කෙනෙක් පහල වෙනවා නේද? මොකද හිතන්නේ?
ඒකනම්
චන්නෑම කිව්වේ. චන්නෑම තිත් දැනගෙන හිටියා ඒක නේ. වෙනස් වෙනවා කියන්නේ. අර මහල් දෙක් පෙන්වලා අහනකොට නේද කවුද මේ ඔය වයසට ගියේ කියලා. මටත් මෙහෙම වෙනවද? ඕ කොහොමද ඔබ වෙනවා? ඕකෙන් බේරෙන්න කාටවත් බෑ කියලා චන්නෑම තිච්චුවා නේද? ඒක සිද්ධාත් මාර බුදු වෙන්න කලින් තේනම් චන්නෑම තිය ඊට කලින් ඒක දැනගන්නවා. නම් මේ වෙනස් වෙනවා කියන එක කියා දෙන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ නැත්තම් බුද්ධත්වයේ ලබද්දී අවබෝධ කරන්නේ වෙනස් වෙනවා කියන එක. මම තව විදිහකට අහුවොත් දැන් ඈ වෙනස් වෙන දෙයට නොසැලී සිටීම. වෙනස් වෙන දෙයට නොසැලී සිටීම. වෙනස් වුණාට ඔය කමන්නේ නෑ. වයසට ගියාට කමන්නේ නෑ. නොසැලී ඉන්නවා. ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ නේද? ඈ? නෑ, මම නෙමෙයි මේක සන්නම. හොඳයි, එහෙම හිතන්නවා. ඈ? ඒක වෙන්න පුළුවන්ද බුදු කෙනෙක් පැහැදිලි කරන්න? මොකද හිතන්නේ? වෙනස්
නැහැ.
කිසිම දෙයක් නැවෙන්නේ. වෙනස් නොවී ඉන්න. වෙනස් නැහැ. මොකද්ද දෙයක් වෙනවනේ? වෙනස් වෙයි නවත්තන්න පුළුවන්. බැ. කිසිම දෙයක් නැවෙන්න කියන එක මොකක්ද?
ඒ
දේවස් කියලා අපිට නැති වෙනවනේ. හ්ම්.
බුද්ධත්වයට
කියන බුද්ධත්වයට පත් වුනහම නැති වෙනවා. ඒ අවබෝධ කරගත්තහම සෑම දෙයක්ම නැති වෙනවා. අනිත්‍ය අවබෝධ කරගහම සෑම දෙයක්ම නැති වෙනවා. නැති වෙනවා අවබෝධ කරන්න කලින් වෙනස් වෙන්නේ නැහැ. හිතන්න ඕන දැන්. නේද? හිතන්න ඕන කනන්ද කරලා හරියන්නේ නැහැ. මොකද්ද 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 මේ
කියන්නේ?
බුදුරජාණන් වහන්සේගේ ශරීරය වෙනස් වුණා කියලා අපිත් දන්නවා නේද? තවද නා පිළ අනිත්‍ය හොඳට දැකලා නේ ශරීරේ වෙනස් වෙනවා කියනකොට තමන්ගේ දැන් පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් නේද? සමහර වෙලාවට අපි ෆොටෝ එක බලන මේ මම හා පොඩි කාලේ ඉඳලා ආවේ කීපයක් කලින් ගත්තු ෆොටෝ එක නේද? ඒකට දැන් ඊට වඩා වෙනස්. නැත්නම් තව කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙන්නලා තමන්ගේ ෆොටෝ එකකුයි තව එකකුයි වෙනස් මේ ෆොටෝ එකකුයි බැලුවහම දෙක වෙනස්නේ. නේද? ඒ දෙකක් පෙන්නලා කියනවා මේ මං මේ වෙනස් වෙලා කියලා. නෑ නේද? දෙන්නත් කියන්නේ අපි තමන්ගේ තව කෙනෙක් ඉන්න ෆොටෝ දෙකක් දෙන්නා මේ මං වෙනස් වෙලා කියනවාද නැහැ වෙනස් වෙලා කියන්න නම් තමන්ගේම ෆොටෝ දෙකක් ඕන නේ එක්කෝ ෆොටෝ එකයි දැන් ඉන්න ස්වරූපේ කම්පයා කරන්න ඕනේ වෙනස් වෙලා කියන්න නේද කවුද වෙනස් වෙලා තියෙන්නේ මම දැන් වෙනස් වුණාට වෙනස් වෙන මම ඉන්නවා නේද මම නේද වෙනස් වෙනවා
තියෙන්නේ
ඈ එදාම අද මම එදාම මම හිටියේ හිටියේ අදම ඉන්නේ හිටියේ නේද වෙනස් වෙනා කියන
තාමත් තරුණයි නම් යන්නේ
ඔව් මම තාමත් තරුණයි කියනවා කරේ නම් බුදුහාමුදුරෝ දේශනා කළේ කොහොම දෙයක්ද මෙන්න දැන් නෝනින් හිතන්න මේක නම් වෙන්න බෑද මම ඉන්නා නම් ඒක බුදුදහම වෙන්න බෑ නේද මමත් නැති වෙන ධර්මයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධ කරගනි සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙනවා නේද දැන් අපි දෙයක් වෙනස් වෙලා කියනකොටම ඒ දේ පිහිටලා නේද
දෙයක් වෙනකට අල්ලගෙන
තියෙන දෙයක් නේ වෙනස් වෙන්නේ නේද අපි දැන් ඇහැ වෙනස් වෙනවා කිව්වොත් ඇහැ කියන එක තියෙන්න ඕන නේද වෙනස් වෙන කොට ඇහැ කියන එකට අහු වෙලා නේද තේරුණාද දැන් වෙනස් වෙනවා කියනකොට අනිවාර්යෙන් අඩුම ගානේ අවස්ථා දෙකක් ඕන ඒකට කලින් අවස්ථාවයි මේ අවස්ථාවයි දෙක සංසන්දනය කරලා තමයි වෙනස් කියන්නේ නේද? එතකොට වෙනස් කියන්නේ මේ දේ වෙනස් වෙලා. එතකොට දෙයක් නිට්ටය වෙලාද නැද්ද? නිට්ටය කරපු දෙයක් නේද දැන් වෙනස් වුණාද? මේ නිට්ටය සංඥාවට අහු වෙලාද නැද්ද? අහු වෙලා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වඩන්න කියන්නේ නිට්ටය සංඥාවකට අහු වෙන්නද? නෑ. නම් තේරුම් ගන්න ඔය වෙනස් වීම ලෝකෙට ආйти දෙයක්. ඕක ලෝකෝත්තර දර්ශනයක් වෙන්න බෑ. මොකද තියෙන දෙයක් නිත්‍ය සංඥාවෙන් ගත්තු දෙයක් තමයි අපි වෙනස් වෙනවා කියන්නේ. නේද? අඹ ගහක් ගත්තොත් අඹ ගහ වෙනස් වෙලා කියනකොට අඹ ගහ නිත්‍ය කරනවා. අපිට අඹ ගහක් තියෙනවා. අඹගහේ අවස්ථා දෙකක් බලලානේ වෙනස් වෙලා කියන්නේ. දැන් අඹගහ නිත්‍ය කරගෙන. හා? ඔව් නිත්‍ය කලේ නැත්තම් වෙනස් වෙන්න දෙයක්වත් නැහැ නේද? දෙයක් පැනෙව්වේ නැත්තම් වෙනස් වීමක් ගැන කතා කරන්න බෑ. එහෙනම් අපි වෙනස් වීම කතා කිරීම තුළ දෙයකට අහු වෙලා නිත්‍ය කරගෙන. නිත්‍ය සංඥාවෙන් ඒක අරගෙන. අපි ලෝකෙට අහු වෙලා ඒකෙන් මේ ලෝකෙන් ගැලවෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙනවා දකින්න එකේ ඉතින් ප්‍රයෝජනෙකුත් තියෙනවා. අර කීවා වගේ ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් කියන්නේ වෙනස් වෙනවා ඔබ ස්වභාවයෙන්ම ඔබට ඒකට අඳ නිදුක් වෙන්නේ කියලා පොඩ්ඩක් හිත සනස ගන්න පුළුවන්කමකුත් තියෙනවා. දුක ටිකක් අඩු කරගන්න හැකියාවක් තියනවා වෙනස් වීම තුළ. හරි. ඒ දුක තමයි අපේ ඇලීමෙන් දුකක් ආවනම්, ගැටීමෙන් දුකක් ආවනම් ඒ දුක පොඩ්ඩක් තුනී කරගන්න පුළුවන්. ඒකට ඒක ලෝකෙට අයිති කිව්වට ඒ වෙනස් වීම බලන එකෙත් උදව්වක් තියෙනවා. මොකද ඇලීම් ගැටීම් අඩු කරනවා. හැබැයි මුලා මෝහය දුරු වෙනවද නැහැ. ඇයි අපි තාම නිත්‍ය සංඥාවට අහු වෙලා නැහැ? වෙනස් වෙනවා කියන එක තුළම දෙයක් අල්ලගෙන වෙනස් වෙන දෙයක් අල්ලගෙන. මේකයි දැන් ශරීරය වෙනස් වුණාට මගේ ශරීරෙනි වෙනස් වෙන්නේ නැහැ. නැත්තම් වෙන කෙනෙක්ගේ ශරීරෙනි. එතකොට කෙනා පිහිටලා නේද? ඔව්. කෙනෙක්ව උපද්දලා ඉවරයි. කෙනෙක්ව බාරක් ඉවරයි. තවද ඒ වෙනස් වීම තුළ අඩුම ගානේ සක්කාය දිට්ඨියවත් දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වීම නේද පටන් ගැනීම. මාර්ගඵලවල පළවෙනි එකනේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නේද? ඊට පස්සේ තමයි ඉතුරු වෙවා කියන්නේ. හ? ඒක සක්කාය දිට්ඨියවත් කැඩෙන්නේ නැහැ මාර්ගයක් වෙන්න ඕන බුදු කෙනෙක් පැහැදිලි කරනවා. දැන් හුස්ම වෙනස් වෙනවා කිව්වොත් ආස්වාසය වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? හුස්ම දිහා බලනකොට අනිත්‍ය දකින්නවා කියන්නේ
ආස්වාසය ඉවරනොත් ප්‍රාශ්වාසය පටන් ගන්නවා.
ආශ්වාසය තිබිලා නැති වෙනවා ඊළඟට ප්‍රාශ්වාසය පටන් ගන්නවා නේ.
ආශ්වාසය තිබිලා නැති වෙනවා ආයෙ ආශ්වාසය පටන්
ගන්නවා. ආශ්වාසය තිබිලා නැති වෙනවා ආයෙ ආශ්වාසය පටන් ගන්නවා. ප්‍රාණිත්‍ය කියන්නේ මොකක්ද අදහස?
ගැනේ නිත්‍යව ගන්න
පැතිවීම නැතිවීම.
ආශ්වාසය තියෙනවා කියලා ගන්න බෑ.
ආශ්වාසය තියනවා කියලා ගන්න බෑ. ඇයිද ඇත්තට?
සංඥා විදිහට
නෙමෙයි. මන්ට දැනෙනවා නේ.
මොනවා නම් මට කියන්න පැටලෙන්නේ නැහැ. මට
ආයෙ වෙනස් වෙනවා තමයි. එහෙනම් ආශ්වාසය නැති වෙනවද? සමහරට නොදැනියන්න පුළුවන් ඒක වෙනම කතාවක්. හැබැයි මේ
නෑ තියෙන සංඥාවක් විදිහට තියෙනවනේ.
තියෙනවනේ නේද? හුස්ම ඉහළ යන හුස්ම කියන එක තියෙනවා. අපි තව ටිකක් බැලුවොත් හුස්ම ඉහළ යන හුස්ම ඒකට මේ ආස්වාස කියන්නේ ඉහළ යන හුස්ම කියලා දෙයක් පැනෙව්වේ කොහොමද
දැනීම
දැනෙන දෙයක් දිහානේ බලා ඉන්නේ
පටන් ගන්න මෙහෙම නේ අපි දැනීමෙන්
පටන් ගන්න දැන් අපි කියමු ඉහළ යන හුස්ම පටන් ගන්නකොට දැනෙන විදියක් තියෙනවා මැද හරියේදී දැනෙන විදියක් තියෙනවා ඉවර වෙන්න කිට්ටුව දැනෙන විදියක් තියෙනවා ඊළඟට ප්‍රාශ්වාසය හරි ප්‍රාශ්වාසය පටන් ගන්න කලින් හරි එක්ක නොදැනෙන ගතියක් වගේ දැනෙන ගතියකුත් තියෙනවා නේද දැන් අපි එක හුස්මක ඔය තැන් තුනක් ගත්තොත් පටන් ගන්න හරි මැද හරි ඉවර වෙන්න කිට්ටුව නේද ඒ තුනේ වෙනසක් තියෙනවද නැද්ද එකම විදිහටද නැහැ වෙනස් නේ පටන් ගන්නන් හරියේදී විදිහ නෙමෙයි මැද හරි මැද හරියේදී විදිහ නෙමෙයි ඉවර වෙනවා. එතකොට මේ දැනෙන විදි තුනක් නේද?
අන්න.
ඒ වගේ දැනෙන විදි ගොඩාක් තියෙන්න පුළුවන් ආස්වාසයක් තුල. නේද? දැන් ආස්වාසය කියලා පනවන්නේ මොකකටද? ඒ දැනීම් ටික එකතු කරලා ඒ ඔක්කොටම නේද ආස්වාසය කියන්නේ. ඊළඟට කියනවා ආස්වාසය වෙනස් වෙනවා. ප්‍රාශ්වාස කිව්වෙත් ඔය වගේ දැනීම් ගොඩකට නේද?
ඔව්.
එක එක විදිහේ දැනීම් ගොඩක්. ඒ දැනීම් ටිකට ප්‍රාශ්වාසය කිව්වා. ඉතින් ඒ දැනීම් වෙනස් වෙනවා ප්‍රාශ්වාසය වෙනස් වෙනවා. ආශ්වාසය වෙනස් වෙනවා. වෙනස් වෙනවා තමයි. මොකද්ද වෙනස් වෙන්නේ? ආශ්වාසය. නැත්නම් ප්‍රාශ්වාසය. පොදුවේ කිව්වොත් හුස්ම හරි වෙනස් වෙනවා තමයි හැබැයි හුස්ම කියන එකෙන් මිදිලාද දැන් අර ඉස්සෙල්ලා ශරීරය වෙනස් වෙනවා කියන ශරීරය අල්ලගත්තා වගේ දැන් වෙනස් වෙන එක බලන්න ගිහිල්ලා හුස්මක් අල්ලගෙන නේද ආස්වාදේ කියලා එකකුයි ප්‍රාස්වාදේ කියලා එකකුයි පනෝගෙන ඔය දෙක ලෝකෙට අයිතිද නැද්ද ලෝකෙට අයිතිද ආස්වාසය කිව්වත් ප්‍රාස්වාසය කිව්වත් ලෝකෙටයි කියන්නේ නේද? එතකොට ඒ බව දැනගන්නේ කවුද? අන්න මමයි. ආස්වාසය තියනවා කියලා දැනගන්න මමත් ඉන්නවා. ප්‍රාස්වාසය තියනවා කියලා දැනගන්න මමත් ඉන්නවා. දෙයක් පණවපු ගමන් මම පිහිටලා ඉවරයි. පැහැදිලිද? එහෙනම් ඒ වෙනස් වීම තුල සක්කාය දිට්ඨිය දුර වෙයි. වෙන්න බෑ. දුරුණක් තමයි පුදුනේ. මේ දෙයක් අල්ලගෙන දෙයක් පනවන. දෙයක් තියෙනකොට ඒ දේ දැනගන්න මම ඉන්නවා. එක්කො ඒ දේ මම වෙනවා නැත්නම් ඒ දේ දැනගන්න මම වෙනවා. නේද? තව දිහට ගියොත් ලෝකෙට අහු වෙලා අපි. ලෝකෙට අයිති දෙයක් පිළි අරගෙන බාර අරගෙන ලෝකෙට අයිති දේවල් බාරගත්තා කියන්නේ ලෝකෙට අයිති දේවල් තමයි අපි පොදුවේ රූප කියලා කියන්නේ. හුස්මත් රූපයන්නේ නේද? හරි දැන් රූපේ අල්ලගෙන. රූපේ දැඩිව පිළි අරන් ඕක තියනවා කියලා. නේද? දැඩිව පිළි අරන් නේද? එහෙම දෙයක් තියෙනවා. දැඩිව ගත්තා කියන එකට මොකද්ද වචනේ? පාලි උපාදානය කළා. දැන් ඔකට කියනවනේ රූප උපාදානය කළා. හුස්ම උපාදානය කළා. ශරීරේ උපාදානය කළා. රූප උපාදානය. රූප උපාදානස්කන්ධය කියන එක මොකකටද ඇති? කෙටියෙන් කිව්වොත් දුකටනේ සංකිට්තේන පංච උපාදානස්කන්ධය. දුක්ඛ. දුකටත් අපි විලා දුක සකස් වෙනවා. දුක සකස් වෙනවා නම් දුක්ඛ සමුදයක් තියෙනවා ඒක. දුකයි දුක්ඛ සමුදය. නේ? හරියදී නේ අනිත්‍ය බලන්න ගිහිල්ලා දුක සකස් කරන්නේ. අයි රූපයක් උපාදාන කරන්නේ. නේ? බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිත්‍ය සංඥාව වැඩි ගණන් දුකක් සකස් වෙන්න දවන දුකෙන් මිදෙන්නද? දුකෙන් මිදෙන්න. අපට වෙලා තියෙන්නේ අනිත්‍ය බලන්න ගිහිල්ලා රූපයක් අල්ලගෙන. බැලුවේ නැත්නම් සමහරට අහු වෙන්නේ නැහැ. මොකද හිතන්නේ දැන්? කරපු භාවනා ටික නවත්තන්න වෙයිද? ඒක තමයි මේක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කෙලෙස් දුරු කිරීම තියෙන්නේ දන්න දකින කෙනාට. ඥානං පස්සං යථාභූතං. යථාභූතං කියන්නේ ඇත්ත ඇති කියන එක. ඇත්ත ඇති හැටි දැනගන්න ඕන. ඒක දැක්මක් වෙන්නත් ඕන. දැනගන්නේ කොහොමද? අපිට දැනගන්න තියෙන විදිහ තමයි අහලා කියෝලා නේද? ඒක බුද්ධ දේශනාව අහන්න බලන්න වෙනවා. එතකොට දැනගන්න. දැනගෙනම බෑ. ඕක ගැන කල්පනා කරලා ඕක තමන්ගේ දැක්මක් කරගන්නත් වෙනවා. මේක ඇත්තද කියලා ටිකක් මොනින් විමසල නේද? දන්න දේ දැක්මක් කරන්න. නැ ඥානං පස්සං යථාභූතං. එහෙම කෙනාට තමයි මේ මාර්ගය තියෙන්නේ. කෙලස් දුරු කරන්න ඕනේ. ତତ නොදන්න නොදකින කෙනාට මේ භාවනා කළා කියලා කෙලස් දුරු වෙන්නේ නැහැ. මම කියන්නේ අනිත්‍ය බලව බලලා කෙලස් දුරු වෙයි. ඇලීම ගැටීම අඩු වෙයි ඒක වෙනවා. හැබැයි මෝහය, මුලා, අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ ලෝකෙන් ඈතර වෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. තව විදියට කිව්වොත් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. දන්න දකින්න කෙනාට තමයි සම්මාදිට්ඨිය තියෙනවා කියන්නේ. ඇත්ත ඇති ඇති. හරි? ඒක සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. ඒක නැති වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න විදිහක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුනේ නැත්නම් මාර්ගඵල ලැබෙයිද? නැහැ. එහෙනම් අපි බුදුදහමකින් ගන්න ඕන ප්‍රයෝජනේ තමයි ඒක අහලා දැන දැක්මක් කරගන්න ඕන සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඒ කියන්නේ ලෝකෙන් ඈතර වෙන හැටි. සම්මාදිට්ඨිය තව විදිහට කිව්වොත් ওই චතුරාර්ය සත්‍ය උතන තියෙනවා. දුක තියෙන්නේ මොකද්ද? ඒක හටගන්නේ කොහොමද? සමුදය, නිරෝධය, මාර්ගය කියන හොඳ නුවණක් තියෙනවා. එහෙම වුණොත් තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ නේද? හරි දැන් නුවණින් බලනකොට ওই විදිහට අනිත්‍ය බලලා නම් මේ හරියන්නේ නැහැ. මේ හුස්ම වෙනස් වෙනවා කියලා. කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය සංඥාව මොකද්ද?
කොහොමද? මේ මොරතන්න නේද මේ නේද? හොඳයි.
දැන් මොකද හිතන්නේ? අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක ලෝකෙට අයිති දැක්මක්. හරි. අපි බුදුදහම අහන්න ඕන ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න. නැත්නම් දුකෙන් මිදෙන. අඩු ගානේ සක්කාය දිට්ඨියවත් දුර වෙන මාර්ගයක් වෙන්න ඕන. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් තියෙනවා අනිච්ච සංඥා සූත්‍රය කියලා. අනිච්ච සංඥා සූත්‍රය. ඒ අනිච්ච සංඥා සූත්‍රයේ පෙන්නනවා කෙනෙක් අනිච්ච සංඥාව වැඩුවොත් එයාගේ කාම රාග දුරු වෙනවා, භව රාග දුරු වෙනවා, අස්මිමාන දුරු වෙනවා, ඒ විදිහට ඒ කෙලෙස් ටික සේරම දුරු වෙනවා කියලා. අනිච්ච සංඥාව වැඩුවොත් මේක බහුලව භාවිතා කළ භාවිතා බහුදී කතා. අනිච්ච සංඥාව වඩන්න කියනවා මේ පංච උපාදානස්කන්ධේම. ඒ කියන්නේ රූපයේ අනිච්ච සංඥාව වඩන්න, වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න, සංඥාවේ අනිච්ච සංඥාව වඩන්න, සංඛාරයේ අනිච්ච සංඥාව වඩන්න, විඥානයේ අනිච්ච සංඥාව වඩන්න. එහෙම එහෙම දේශනා කරනවා. ඊළඟට පෙන්නනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා ඒකට උත්තරේ දෙනවා. එතකොට රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා රූපය ගැන කරුණු තුනක් දකින්න කියන. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම කියන වචන තුන. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම. මෙන්න මේ තුන බලන කෙනා රූපේ අනිච්ච සංඥාව වඩනවා. එයාගේ කෙලෙස් දුරු වෙනවා කියලා. අනේ අපිට අනිච්ච සංඥාව වඩන්න ಜಾති තුනක් බලන්න ඕන. ඉති රූපං. මොකද්ද හිතෙන් ඉති රූපං කියන්නේ? මොකද්ද රූපේ? මෙන්න මේකයි රූපේ කියන එකනේ. එතකොට ඉති රූපං මේකයි රූපේ. එතකොට ඒකෙන් පටන් ගන්න ඕන. එතන අපිට ඕන රූපයක් ගන්න පුළුවන්. Tamanta තියෙන ඕන රූපයක්. හරි? ශරීර රූපේ වෙන්න පුළුවන්, උෂ්ම රූපේ වෙන්න පුළුවන්, එළියේ තියෙන ඔය ගහක් ගලක් වෙන්න පුළුවන්, ගෙයක් කාර් එකක් ඕන එකක් නේද? රූපයක්. බුද්ධ ප්‍රතිමාව වුණත් රූපයක් නේද? එළියේ තියෙන රූපයක්. කැමැති රූපයක් ගන්න. තමන්ට රූපයක් කියලා හිතෙනවනම් ඒකෙන් පටන් ගන්නවා. තමන්ගේ ශරීරේ වුණත් රූපයක් නේද? පියර වෙනස් වෙනවා කිව්වේ ඉස්සෙල්ල. ශරීරේ කත් රූපය ඉති රූපං. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක වෙනස් වෙනවා බලන එක නිමේ අනිච්ච සංඥාව කියලා. රූපය ගැන ඊළඟට මොකද්ද බලන්න කියන්නේ? රූප සමුදය. සමුදය කියන්නේ මොකද්ද? දුකයි දුක්ඛ සමුදයයි වගේ සමුදය කියන්නේ මොකද්ද? හටගන්නේ කොහොමද කියන්නේ. මේක රූපේ, ඒ රූපේ හටගත්තේ කොහොමද කියලා බලන්න. එතකොට අපි දන්නවා ඕන දෙයක් හටගන්නේ හේතු නිසා. හේතුන්ගෙන් තොරව කිසි දෙයක් හටගන්න බෑ නේද? එහෙනම් ඒ හේතු ටික අඳුරගන්න කියලා කියන. හටගත්තේ මොනවා නිසාද? කොහොමද? එතකොට හේතු ටික හරියට දැක්කොත් නුවණක් එයි නේද? මේ හේතු හින්දායි ඕක හටගත්තේ. මේ හේතු නැත්තම් හටගැනීමක් කියලා නුවණක් එයි නේද? ඒ හට ගැනීමක් නැහැ කියන එක තමයි අත්ංගම. ඒ රූපේ නැති වෙනවා ඒකට. නේද? හේතු තිබුණොත් රූපේ තියෙයි. හේතු තිබුණ නැත්නම් හට ගන්න බෑ. හ්ම්. ඔන්න ඔය ධර්මතාවේ. හේතු තියෙනවා නම් ඵලය තියෙනවා, හේතු නැත්නම් ඵලය නැහැ කියන ධර්මතාවේ වෙන විදිහකට අහලා තියෙනවද? පටිච්ච සමුප්පාද. ඒක තමයි පටිච්ච සමුප්පාද. එතකොට පේනවාද රූපේ අනිච්ච සංඥාව වඩනකොට දකින්නේ පටිච්ච සමුප්පාද නේද? හැබැයි කරුණු තුනක් බලන්න වෙනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියන. හරි? එහෙම බලන කෙනා රූපේ අනිච්ච සංඥාව වඩනවා. ඒ වගේ වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න නම් එහෙමනම් කරුණු තුනක් බලන්න වෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව හටගන්නේ සමුදේ මොකද්ද? මොකක් නිසාද වේදනාව හටගත්තේ නේද? එහෙනම් සමුදේ තියෙනකන් තමයි වේදනාව තියෙන්නේ. සමුදේ නැත්තම් වේදනාව හටගන්න බෑ. එතනක් තියෙන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. හේතු තියෙනා නම් ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලයක් උපදින්න බෑ. නිරෝධයි. නිරෝධය කියන්නේ උපදින්නේ. ඒ වගේ සංඥාවට සංඥාව මේකයි, සංඥාව හටගත්තේ මෙන්න මේ හේතු නිසා. සංඥාව තියෙන්නේ මේ හේතු තියෙනකන් විතරයි. මේ හේතු නැත්තම් සංඥාව උපදින්න බැහැ. සංඛාරටත් ඔය විදිහට අපි හේතු ටික දැක්කොත් සමුදය දකින්න කියනවා. සමුදය දැක්කොත් අපිට නුවණක් එයි නේද? සමුදය තියෙනකන් ඕක තියෙනවා, සමුදය නැත්තම් තියෙන්න බැහැ, උපදින්න බැහැ. ඒතර විඥානෙත් සමුදය හොයාගත්තොත් එහෙම සමුදය තියෙනකන් විඥානෙ තියෙනවා, සමුදය නැති වුණොත් විඥානෙ තියෙන්න බැහැ. ඒතර ඒ ඔය ධර්මතාවය දැක්කොත් දැන් පේනව නේද ලෝකෙන් ඈතර වෙන පැත්තකට යන්නේ කියලා. තන කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්මය දැක්කා වෙනවා. එතකොට ඒ සඳහා තියෙන එකක් මේ අනිච්ච සංඥාව වඩන්න කියන එක. එතකොට ඇයි මේ අනිච්ච සංඥාව වඩන්න කියන්නේ? අපි රූපයට මුලා වෙලා ඉන්නා, රූපයට අහු වෙලා ඉන්නා, රූපේ ඇත්ත දැකලා නැහැ. එහෙනම් අපි දන්න ඕන රූපයකට මේක බලන්න කියන අනිච්ච සංඥාව දාන්න කියන. එතකොට අනිච්ච සංඥාව දානකොට මතක තියාගන්න අපිට ඕන අනිච්ච සංඥාවේ වැඩකට හරියන්නේ නැහැ. කෙලස් දුරු වෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ දෙන්නකු අනිච්ච සංඥාව ඔය දන්න වෙනවා නේද? මොකද්ද ඒකට බුදුහාඳුරෝ පෙන්නකු අනිච්ච සංඥා? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. එහෙනම් ඕන රූපයක අනිත්‍ය බලනවා නම් අපිට ಜಾති තුනක් බලන්න ඕන. රූපේ මේකයි. රූපේ හටගත්තේ මෙහෙමයි නේද? මේ හේතු නැත්තම් ඕක හටගන්න බැහැ කියන නුවණක් එන්න ඕන අනිච්ච සංඥාව දෙනවා. හරි. දැන් අපිට හොයාගන්න වෙනවා එහෙනම් රූපෙක අනිච්ච සංඥාව වඩන හැටි නේද? අනිච්ච සංඥාව කියන්නේ මොකක්ද කියලා ඔන්න දැනගත්තා බුදුහාමරු කීප විදියට. දැන් ඔක දැක්මක් කරගත්තොත් තමයි Tamanට වඩන්න පුළුවන්. හෑ. දැන් අපි දැනගන්න ඕනම රූපයක් හැම රූපෙකම පොදු වෙන්න ඕන මේ අනිච්ච සංඥාව නේද? දැන් අපි දැනගන්න ඕන රූපයක්. මේ හරිය වට පිට බැලුව රූප ගොඩක් තියනවා නේද? මොනවද තියෙන්නේ? ඈ? කෙක්කෙනා කට්ටිය ඉන්නව නේද? මොනවද තියෙන්නේ? ශරීර කොටක් තියෙනවා නේ. ශරීර රූප ගොඩක් තියෙනවා. මේ මොකද්ද? වීදුරුවක්. වීදුර රූපයක්ද නැද්ද? රූපය. නේද? එතකොට වතුර වීදුරුව ගත්තොත් ඒකත් රූපයක් නේද? දැන් අපි ඒක උදාහරණයකට ගමුකෝ. අන්න දැන් ඉති රූපං. ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපේ. දැන් මේ වතුර වීදුරුව තමයි රූපේ නේද? දැන් රූපේ අනිච්ච සංඥා වඩන්නේ කොහමද? මේ පොළවේ ගහනවා කැඩිලා යනවා වෙනස් වෙන හැටි බලන්න. එහෙමද? ඈ හටගත්තු හැටි බලන්න වෙනවා. රූපේ මේකනම් රූපේ හටගත්තේ කොහොමද කියලා බලන්න වෙනවා. කොහොමද හටගත්තේ? එක විදිහකට බලන්න කියත් මේක ඉතින් හදපු කෙනා හොයාගෙන යන්න යනවා නේද? වීදුරු වලින් ඕක හැදුවේ කොහොමද කියලා. ඈ? යව. ඊට වඩා ලේසි විදිහක් තියෙනවා අපිට බලන්න. ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේක ආයතන විදිහට බලන්න. මොකක් හරි දැනගත්තොත් අපි දැනගන්නේ ආයතනයක් කරහා. එතන මොන ආයතනෙන්ද මේ වීදුරුව
චක්කයි
දැනගත්තේ? චක්කායතන. ඇහෙන් දැකලා නේද දැනගත්තේ? ඇහැට පෙනුන හින්දා නේද වීදුරුව තියනවා කියලා දැනගත්තේ? ඈ? මොනවා ඇහෙන් දකින්න නැතුවත් දැනගන්නවා වීදුරුව තියනවා කියලා කොහොමද
දැනගන්නේ?
ඔව් අතට අහුවෙනවා. ඒකලන්ට පේනවා විතරයි. මට අහක බලාගෙන කියන්න පුළුවන් අන්න මං වීදුරුව ඇන්නේ. ඒ කියන්නේ ස්පර්ශ. එතකොට මොන ආයතනද? කායය නේද? චක්කායතනෙනුත් දැනගෙන වීදුරුව තියනවා කියලා
කාය ආයතනිනුත් දැනගත්තා වීදුරුව තියෙනවා කියලා නේද? තමයි ඇස් දෙක වහගෙන මෙහෙම ඇල්ලුවොත් හරියටම කියන්න පුළුවන් වෙයිද වීදුරුවක් කියලා? ඈ කෝප්පයක්ද වීදුරුවක්ද නැත්නම් එන රවුන්ඩ් දෙයක්ද මොකක්ද කියලා කියන්න පුළුවන් වෙයිද? ඈ කලින් දැකලා නැතුව නිකන් මම මතකාගෙන යනකොට අහුවුණා. වීදුරුව කියලා කියන්න බෑනේ, මොකක් හරි අහුණා. ඈ තද ගතියක් තියෙනවා නැත්නම් රස්නය සීතලක් තියෙනවා කියලා නම් කියන්න පුළුවන් නේ. ඈ එහෙනම් කාය ආයතනෙට වීදුරුව අහුවෙන්නේ නැහැ. කාය ආයතනෙට අහුවෙලා තියෙන්නේ තද ගතිය අහුවෙලා නේද? රස්නේද සීතලද කියන එක අහුවෙලා නේ. ඊට වඩා දෙයක් අහුවෙලා නැහැ නේද? වීදුරු ඇල්ලුවා කියන එක කවුද කිව්වේ? එතකොට කාය ආයතනේ නෙවෙයි නේද? කාය ආයතනෙට දැනුණා විතරයි. ඔව් මන විඥානේ. විඥාන කියවහම විඥාන ගොඩක් තියෙනවා. කාය විඥානේද, චක්කු විඥානේද, සෝත විඥානේද? කාය විඥානෙන් කියන්නේ තද ගතිය. රසනේ සීතල. චක්කු විඥානි දැන් ඇති වුණාද? ඇස් දෙක වහගෙන නේ
අල්ලන්නේ.
කවුද කිව්වේ වීදුරුව කියලා? ඇහෙන් දැක්කේ නෑ. ඇස් දෙක වහගෙන අල්ලන්නේ. අහු වෙනව මොකද්ද? කවුද කියන්නේ ඇත්තේ ඔක වීදුරුවක් කියලා? මනස නේද? හිත නේද කියන්නේ ඇත්තේ? දැන් මේ අහුණ දේ ගැන කල්පනා කරලා නේද වීදුරුවක් කියන එක දැනගෙන තියෙන්නේ? නහ කාය යතනෙන් දැනගත්තු දේ, කාය විඥාණයෙන් දැනගත්තු දේ ගැන කල්පනා කරලා නේද? මනසෙන් මනෝ විඥාණයෙන් තමයි කොහොම අහුවෙන්නේ නම් වීදුරුවක් කියලා කියලා තියෙන්නේ නේද? එහෙනම් හිත කාය ස්පර්ශෙන් දෙන මොනව හරි සංඥාවක් උදව් කරගෙන තව ටිකක් ඒකට එකතු කරලා තියෙනවා. කාය විඥාණයෙන් දුද දුන්නේ කොහෙන්ද ආවේ? මනසට. හිතෙන් හිතන්න ඉතුරු ටික කොහෙන් දෙන්නේ? අනා දාස්රෝති. ආ කලින් අත්දැකීම් ටිකක් එකතු කරලා නේද? ඔය දැනෙන ගතියට. නේද? කලින් වීදුරුවක් අත්දකපු එකක් මතක් කරලා තමයි දැන් දැනෙන ගති ටිකට අපි වීදුරුව කියන එකක් දාගන්නේ. නේද? එතකොට දැන් හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන නේද? කාය ස්පර්ශයෙන් මොනවද දැනුණා? දැනෙන ගතිය වීදුරුවක් නැහැ. හොඳට තේරුම් ගන්න ඕන. දැනෙන ගතිය වීදුරුවක් නෙමෙයි. දැනෙන්නේ තද ගතිය දැනෙයි. සීතලක් හරි රස්නයක් හරි දැනෙයි නේද? ඒකට අපි වීදුරුව කියන්නේ නැහැ නේද? දැන් මේ බිම ඇල්ලුවත් අපිට තද ගතිය දැනෙයි සීතලක් දැනෙයි. එතෙන්ද වීදුරුව කියන්නේ නැහැ. ඇයි කියන්නේ? වීදුරුව නැහැ කියලා දැනගත්තේ කොහොමද? කල්පනා කරලා නේද? දැනෙන දේ ගැන කල්පනා කරලා නේද? කල්පනා කරනකොට මොනවද දැනෙන ගතියට තව එකතු කරන්නේ? පෙර අද්දේ නේද? තමන්ගේ අතීත අත්දැකීම් ටිකක් ඔතෙන්ට එකතු කරනා නේ දැන් දැනෙන ගතිය. එහෙම නේද අපි මේ මොකද්ද කියලා දැනගන්නේ? ඈ එහෙනම් දැන් අතින් අල්ලලා නම් වීදුරුව කියන එක දැනගන්න බෑ හිත වැඩකදී නැත්තම්. තව විදිහට කිව්වොත් මීට කලින් වීදුරුවක් අත්දැකලා නැත්තම් අපේ හිතට එයිද ඔක වීදුරුව කියන එක? මීට කලින් වීදුරුවක් අත්දැකලා නැහැ. එතකොට මොකද්ද දැනෙන ගති ටික විතරයි නේද දැනගන්න. වීදුරුව කියන එක හදෙන්නේ නැහැ නේද? ඈ පැහැදිලිද? එහෙනම් වීදුරුව හදලා තියෙන්නේ මනසෙන් නේද? මන ආයතනෙන් නේද? හිතෙන් හදපු දේ හිත දැනගෙන. මන ආයතන කියන්නේ ඒක. ඇහෙන් දැක්කේ නෑ ආ චක්කායතනෙ දාන්නේ පහෙතෙන්ට. ඇල්ලුව දේ ගැන ඒ කියන්නේ කාය ස්පර්ශෙන් දැනුන දේ ගැන ස්වභාවය ගැන කල්පනා කරන. කල්පනා කරන්නේ S2 වහගෙන. කල්පනා කරනකොට දැන් වීදුරුව කියලා හිත දැනගත්තා නේද? හිතට පේනවා වීදුරුවේ සේරම දේවල් ටික. මොන වගේද කියලා. ඇහෙන් දැක්කා වගේ පේනවා නේ. ඒ කොහොමද ඒ පේන්නේ? අර පෙර ඇසු අතීත අධ්‍යක්ෂ හා අතීත අධ්‍යක්ෂීමක් නේද දැන් තියෙන දෙයක් බවට පත් කරන්නේ. තේරෙන පෙර අධ්‍යක්ෂීම තමයි අපි දැන් තියෙන දෙයක් බවට පත් කරන්නේ. ඒක මෝඩකමක් නේද? අතීතේ දැන් නෑ නේද? අතීතේ දැන් නෑ. පැහැදිලිද මේ කියන්නේ? එහෙනම් මන ආයතනෙන් කරලා තියෙන බොරුවක් අපි රවට්ටලා. නැති දෙයක් දැන් තියෙනවා කියලා පෙන්නනවා. ඒ අතීතේ දැන් තියෙන්න බෑ. අතීත අධ්‍යක්ෂ දැන් වීදුරුවක් දැක්ක අතීතේ. නේද? එතන අතීත අධ්‍යක්ෂීමක් මෙතෙන්ට ගත්තා කියන්නේ බොරුවක් අපි රවට්ටලා. එක පැත්තකින් අතීතේ නිරුද්ධයි කියන එක අමතක කරනවා. මේක අපි රවට්ටනවා කියන්නේ. දැන් තියෙනවා කියලා පෙන්නනවා. ඒක මුලාවක්. අනිත් එක තමයි දැන් ඔය වීදුරුව පෙනුනේ ඇහැටද හිතටද? මේ ඇල්ලුවාම හිතට. හිතට පේන දේ එළිය තියෙන්න පුළුවන්. මොනවද දැන් අනිත් පැත්තේ අපි හිතන හිතන දේ එළිය තියනවද? තිබුණත් නෑ හොඳයි නේද? හරි ගේසි. ආ මාරුවෙන් ජොබ්ස් කරන්න අරමියා කරන්න ඕනේ. නේද? හිතන කිසිම දෙයක් එළිය තියෙන්න පුළුවන්ද? බෑ. ඒක හිතනවා කියන්නේ හිත ඇතුලේ වැඩ. නේද? එහෙනම් හිතන දේ එළිය තියනවා කියලා ගන්නෙත් මෝඩකමට නේද? දැන් කියනවා කියන එක දෙවෙනි මෝඩකම තමයි. හිතේ හදපු දේ එළියේ තියනවා කියන එක. ඔය දෙකම මෝඩකන්නේ නේද? වෙන්න බැරි දේවල් නේද? අතීතේ දේ දැන් තියනවා කියන එක වෙන්න බැරි වෙලා. හිතේ හදපු දේ එළියේ තියනවා කියන එක වෙන්න බැරි වෙලා. නේද? අනේ මෝඩකම් දෙකක් මත තමයි වීදුරුව තියනවා කියලා දැනගත්තේ. දැන් පේනවාද සමුදයක්? වීදුරුව හටගන්න සමුදේ මෝඩකම තියෙනවා. අවිද්‍යාව මුලාව තියෙනවා. මෙන් දැන් මේ මගේ මෝඩකමනේ, ඔයගොල්ලන්ගේ මෝඩකම හොයාගන්න බලන්න. වීදුරුව තියනවා කියලා දැනගත්තේ කොහොමද? එහෙන් දැක්කා. කියා අපි නම් මෝඩ නෑ කියලා නේද? කියන්නේ එහෙන් තේන දෙන්නේ තියනවා කියලා. දැන් හොයා ගන්න වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මේ ආයතන පිරිසිඳ දකින්න ඕන කියලා. ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ දැන් ඇහි හැකියාව අපි අඳුරගෙන තියෙනවා. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? මොකද්ද ඇහැට කරන්න පුළුවන්? දකින්න එක කියන්නේ ඇහැ කියන්නේ නිකන් දකින්න එක තව පොඩ්ඩක් හිතන්න ඕනේ. ඇහැට ඇහි ඇතුලේ මොකද්ද තියෙන්නේ? කාචයක් තියෙනවා නේද? මොකද්ද ඕකෙන් කරන්නේ? ප්‍රතිබිම්බ හදනවා නේද? ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඕක හැදුන්නේ නැත්නම් පේයිද? සුද බැඳිලා එහෙම තිබුණොත් පේන්නේ නේද? ඒකට ඇහැ කියන්නේ නිකන් කැමරාව වගේ එකක්. කැමරාවෙන් මොකද කරන්නේ? ෆොටෝ එකක් ගන්න. නේද? ඒ රූපේ වගේ දෙයක් හදනවා. ප්‍රතිබිම්බයක් හදනවා. ප්‍රතිබිම්බය කියන්නේ රූපේද? ප්‍රතිබිම්බය කියන්නේ රූපේ නෙමෙයි නේද? රූපේ වගේ මොකද්ද ස්වභාවයක්? කණ්ණාඩියක් ගත්තොත් අපි කණ්ණාඩියේ ඇතුලේ හැදෙනවනේ ප්‍රතිබිම්බ නේද? කණ්ණාඩියේ මූණ බලනකොට ප්‍රතිබිම්බයක් හැදෙනවා. දැන් ප්‍රතිබිම්බයට අපි මූණ කියලා කියනවාද?
සමාන.
දැන් පවුඩර් දාන්න ගියොත් එහෙනම් සමාන හින්ද කණ්ණාඩියට දානවා. එතකොට සමානකමක් තියෙන ඒනවා රූපෙ නෙමෙයි
මම නෙමෙයි මම
නෙමෙයි නේද රූපේ වගේ දෙයක් රූපේ වගේ කියන්නේ රූපෙ නෙමෙයි තේරෙනවද එතකොට ප්‍රතිබිම්බේ කියන්නේ රූපේ වගේ වුණාට රූපෙ නෙමෙයි පැහැදිලිද එහෙනම් ඇහැ හදලා දෙන්නේ ප්‍රතිබිම්බය නේද ප්‍රතිබිම්බය කියන්නේ රූපේද? නෑ රූපේ වගේ කියලා. නේද? ඒ වගේ කියන එක රූප සංඥාවක් විතරයි. සංඥා මාත්‍රයක් විතරයි. රූපයක් නෙවෙයි. නේද? රූපයක් ගැන හිතාගන්න උදව් වෙන මොකක්ද ස්වභාවයක් විතරයි නේද? දැන් කැමරාවෙන් අපි ගන්න ෆොටෝ එකක් කියලා. ෆොටෝ එක කියන්නේ රූපේද? නෑ. අපිට රූපයක් හදාගන්න උදව් වෙන දෙයක් නේ. මේ ඉන්නේ මෙයා, මේ ඉන්නේ මම. කියලා කෙනෙක් රූපයක් උපද්ද ගන්න උදව් වෙන රූපයක් වගේ ගතිය. නේද? ෆොටෝ එක කියන්නේ රූපේ නෙමෙයි. රූපේ වුණා නම් ඉතින් දැන් ડોක්ටර් ළඟට යනවා නම් ෆොටෝ එකක් අරන් යවනවා. එහෙම වෙන්නේ නැහැ ශරීරය වෙන්නේ නැහැ ඒක. නේද? ශරීරය වගේ දෙයක් තියෙනවා.